ආයිබෝන් දූපති ඔයගොල්ලෝ හැමෝටම උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් රජරට ගුවන් විදුලියත් එකතු වී අපේම දූදරුවන් වෙනුවෙන් පිදෙන අධ්‍යාපන සත්කාරය රජරට ගුරු ගෙදර අධ්‍යාපන සත්කාරයේ සමගයි ඔබ මේ සන්ධ්‍යාවේ එකතු වෙන්නේ. විශේෂයෙන්ම අද දවසේ අපි ඔබත් එක්ක එකතු වෙන්නේ ගණිතයේ පාඩමක් එක්ක. ඔබේ ජීවිතයට මේ වෙනකොට විශාල ඉලක්කයක් තිබෙනවා. විවිධ ගැටලු රාශියක් හමුවේ ඔබ මේ ඉලක්කය හඹාගෙන යන බව අපි දන්නවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඔබේ ජීවිතයේ තීරණය කරන තවත් එක් සාධකයක් බවට පත් වී හමාරයි. එහෙදි ගණිතයේ විෂයට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඉතින් දුවේ පුතේ, ඔබ මේ වෙන විට කාර්යපත්‍රිකා රාශියක් ඉටු කරමින් එහි දැනුම ඉතාමත් ඉහළ තත්ත්වයකට ගෙන ඇති බව අපි සූදානම්. කෙසේ නමුත් ඔබගේ මේ ඉලක්කය සාර්ථක කරගන්නට උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ එහි ගණිත අංශයේ විශාල මෙහෙයක් අපි ඔබට සිහිපත් කරනවා. ඔබ කිසිම අවස්ථාවක තනි වෙලා නැහැ. ඔබට උදව් කරන්නට අපි සෑම විටම සූදානම්. ඉතින් දුවේ පුතේ, විශේෂයෙන් අද දවසේ මා ඔබ සමග සාකච්ඡා කරන්නේ කාර්යපත්‍රිකා අංක 72. මම හිතනවා ඔබ සැම ඒ සඳහා පිළිතුරු සපයලා සූදානමින් ඇති කියලා. ඒ වගේම ඔබට අවශ්‍ය කළමනා සියල්ල එක් රැස් කරගෙන පාඩම සඳහා මේ හෝරාව සඳහා මා සමග සෙනෙහසෙන් ගත කරන්නට ඔබ සූදානම් ඇති බව. ඔබට ඉලක්කයක් තියෙනවා ජීවිතේ. ඒ ඉලක්කය ඔබ ජය ගන්න ඕනේ. ඒ ජය ගැනීම සඳහා ඔබ සෑම තප්පරයක්ම කැප කරන්න ඕනේ. අපි කැප කරන කාලය අපේ අනාගතය තීරණය කරයි. ඉතින් අපි අදත් සූදානම් ඔබත් සමග උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දිගහැරෙන රජරට ගුරු ගෙදර අධ්‍යාපනයේ වැඩසටහන සමග එකතු වන්නට මා ඔබ සමග එකතු වන තුන්වෙනි අවස්ථාව මේ. ඉතින් මම ඔබට ආරාධනා කරනවා, අපි යමු ඉදිරියට. එසේනම් දරුවනේ, අපි සූදානම් පළවෙනි ගැටලුවට යොමු වන්න. බලන්න හොඳින්, පුනරීක්ෂණ පත්‍රිකා අංක 72 පළවෙනි ගැටලුව. ලාභාංශ ලෙස කොටසකට රුපියල් 5ක් ගෙවන සමාගමක කොටසක වෙළඳපොළ මිල රුපියල් 50ක් වන කොටස් 500ක් පිළදී ගැනීමට ගණේෂ් එක්තරා මුදලක් ආයෝජනය කරයි. මෙම ගැටලුව නිර්මාණය වෙලා තියෙන දරුවනේ ව්‍යාපාර හා කොටස් කියන පාඩමේ. මේදී ඔබ දන්නවා ආයෝජනය කළ මුදල, ඒ කියන්නේ මෙයා මේ ව්‍යාපාරය සඳහා කොපමණ මුදලක් යෙදුවද. ඔබ සරලව හිතන්න, ගණේෂ් ආයෝජනය කළ මුදල සොයන්න කියන එකෙන් අදහස් වෙන්නේ මේ ව්‍යාපාරය සඳහා ගණේෂ් කොතරම් මුදලක් යෙදුවද කියන එක. හොඳට හිතන්න, අපි යනවා වෙළඳපොළට. ගිහින් යන්නේ බනිස් ගේන්න කියලා. එක බනිස් කෙඩියක් රුපියල් 50යි. අපි බනිස් කෙඩි 10ක් ගේනවා. ඔබට කීයක් වියදම් වෙනවද? හොඳින් හිතන්න. එක බනිස් කෙඩියක් රුපියල් 50 ගානේ බනිස් කෙඩි 10ක් ගේන්න ඔබට රුපියල් 500ක් වැය වෙනවා. මොකද කරේ? එකක මිල බනිස් ගෙඩි ගණනෙන් ගුණ කරා. මෙම ගැටලුවත් එම ආකාරයෙන්ම තමයි. වෙළඳපොළ මිල රුපියල් 50 යන්නේහි අර්ථය එකක මිල, අපි කියන වෙළඳාගිය කියලා. වෙළඳාගිය රුපියල් 50යි, ඔබට මතක ඇති. කොටස් 500ක් ගන්නවා. එහෙනම් ගණේෂ් ආයෝජනය කළ මුදල රුපියල් 50 ගානේ කොටස් 500 කියද පුතේ 25000ක් වෙනවා. ආයෝජනය කළ මුදල හොයන සූත්‍රයක් තියෙනවා. ඔබට සරලව හිතන්න පුළුවන්, කොටසක වෙළඳාගිය කොටස් ගණනෙන් ගුණ කරන්න. එතකොට එන්නේ ආයෝජනය කළ මුදල. ආයෝජනය කළ මුදල රුපියල් 25000යි පළවෙනි ගැටලුවේ පළවෙනි කොටස සඳහා. ඊළඟට අහනවා ගණේෂ් ලබන ලාභාංශ ආදායම සොයන්න. ඔබ හොඳින් මෙම ගැටලුව කිව්වොත් කොටසකට රුපියල් 5ක ලාභාංශයක් වසරක් සඳහා ගෙවනවා. මෙයාට තියෙනවා කොටස් 500ක්. කොටසකට රුපියල් 5 ගානේ කොටස් 500ක් සඳහා මෙයාට වසරකට ලාභාංශ ලැබෙනවා. අපි ලාභාංශ ආදායම සොයන්න සූත්‍රයක් භාවිතා කරනවා. කොටසක ලාභය කොටස් ගණනෙන් ගුණ කරන්න ඕනේ දරුවනේ. කොටසක ලාභය කොටස් ගණනෙන් ගුණ කරන්න ඕනේ. කොටසක ලාභය රුපියල් 5යි. කොටස් ගන්න රුපියල් 500යි. රුපියල් 5 ගානේ කොටස් 500කට රුපියල් 2500ක් ලැබෙනවා ගණේෂ්ට වාර්ෂික ලාභාංශ ආදායම. මෙයා මේ සමාගමේ තමන්ගේ මුදල් තැන්පත් කරලා තියෙන ප්‍රමාණයක් කාලයක් වසරකට රුපියල් 2500 ගානේ ලැබෙනවා. නමුත් දැන් තුන්වෙනි කොටසට එන්න. තුන්වෙනි කොටසදී කියනවා ගණේෂ්ට ලැබෙන ලාභාංශ ආදායම දෙවන වසරේ 140කින් ඉහළ ගියා කියලා. ඒ කියන්නේ ගණේෂ්ට මුලින් රුපියල් 100ක් ලැබුණා නම් දැන් ඔහුට රුපියල් 140ක් ලැබෙනවා. කොටසකටත් ඒ පොදුයි සියලු ලාභාංශයටත් ඒ පොදුයි කොටසකට කියලා ගැටලුව ඉදලා තිබට අපි සියලු ලාභාංශයට ආදේශ රුපියල් 100ක් ලැබුණු ගණේෂ්ඨ දෙවන වසරේදී 140ක් ලැබෙනවා නම් මුලින් රුපියල් 2500ක් ලැබුණු ගණේෂ්ඨ දෙවනි වසරේදී කීයක් ලැබෙනවද 100කට 140 නම් 2500කට කීයද හිතන්න ප්‍රතිශතය 100ට 140යි රුපියල් 2500ක් ලැබුණා එහෙනම් ඔහුට දැන් ඒ ගුණ කරපුවාම පුතේ 100.2ට 2500.2 කැපෙනවා 140 25න් ගුණ කරපුවාම රුපියල් 3500ක් එනවා දෙවන වසර සඳහා ඔහුට එහෙනම් දෙවන වසර සඳහා ලැබෙන ලාභාංශ ආදායම රුපියල් 3500යි පුනරීක්ෂණ පත්‍රිකා අංක 72හි පළමු ගැටලුවේ 3 වන කොටස සඳහා ලැබෙන පිළිතුර රුපියල් 3500යි. දැන් ඔයාලා සූදානම් වන්නේ දෙවන ගැටලුවට අවධානය යොමු කරන්න. දෙවන ගැටලුවට අවධානය යොමු කරන්න. බලන්න දෙවන ගැටලියේ ඔබට ලැබිලා තියෙනවා PQR කියන සෘජුකෝණී ත්‍රිකෝණය. සෘජුකෝණී ත්‍රිකෝණය. රූපයේ දී ඇති දත්ත ඇසුරින් PR පාදයේ දිග සොයන්න. sin θ සොයන්න. cos θ සොයන්න. මම හිතන්නේ ත්‍රිකෝණමිතිය අධ්‍යයනය කරලා තියෙන දරුවන්ට මෙම ගැටලුවට හොඳින් පිළිතුරු සපයන්න පුළුවන්. කෙසේ නමුත් මම ඔබට අවබෝධයක් ගන්න මෙම පාඩමේදී තරමක් සවිස්තරව මෙය පැහැදිලි කරන්න. පළවෙනිදී රූපේ දී ඇති දත්ත ඇසුරෙන් PR පාදයේ දිග සොයන්න. සෘජුකෝණී ත්‍රිකෝණයක් දීලා තිබෙනේ. ඔබට මතකයට ලැගෙනවා. අපි මෙතෙ පෙර සාකච්ඡා කරා. පයිතගරස් සම්බන්ධය. පයිතගරස් සම්බන්ධය යොදන්න පුළුවන් දරුවනේ සෘජුකෝණී ත්‍රිකෝණ සඳහා පමණයි. මෙන්න මේ සෘජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය මත අඳුනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය එහි ඉතිරි පාද දෙක මත අඳුනු ලබන සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට සමානයි කියලා ඉගෙන ගත්තා. ඉතින් අපි පයිතගරස් සම්බන්ධයෙන් අපිට ලියන්න පුළුවන් 12 වර්ගය ධන 5 වර්ගය සමානයි PR වර්ගය කියලා. 12 වර්ගය කියන්නේ 12 ගුණ කිරීම 12 144යි. 5 වර්ගය කියන්නේ 5 ගුණ කිරීම 5 25යි. ඒ දෙක සමාන වෙනවා PR වර්ගයට. 144යි 25යි එක්කලහම අපිට ලැබෙන දරුවනේ 169 සමානයි PR වර්ගය. එහෙනම් අපි PR වර්ගයෙන් PR සොයන්න නම් ඒ පැත්තේ වර්ගමූලයේ සොයන්න ඕනේ. ගැටලුවට සාධාරණයක් කිරීම සඳහා අපි අනික් පැත්තේත් වර්ගමූලයේ සොයනවා. එසේනම් PR වර්ගයේ වර්ගමූලය PR 169 වර්ගමූලය 13යි. එසේනම් PR සමානයි සෙන්ටිමීටර 13යි කියලා අපිට PR පාදයේ සොයා ගන්නත් පුළුවන්. මේදි PR පාදයේ පුතේ කර්ණය ලෙස හැසිරෙනවා. PR පාදයේ කර්ණය ලෙස හැසිරෙනවා. එහෙනම් දැන් අපි දන්නවා PQ පාදයේ 12යි, QR පාදයේ 5යි, PR පාදයේ සෙන්ටිමීටර 13යි. sin θ. දැන් මේනම් මම හිතන්නේ ඔබට තරමක් අලුත් අධ්‍යයනය කරා නම් කිසිම ගැටලුවක් නැතුව ඔබට sin θ සොයන්න පුළුවන්. මේ ත්‍රිකෝණමිතිය පාඩම සම්බන්ධ ගැටලුව. මොකද්ද ත්‍රිකෝණ මිතිය කියන්නේ? මම සවිස්තරව ඔබට කියලා දෙන්න උත්සාහ කරන්නම්. ත්‍රිකෝණ මිතිය යන්නේ අර්ථය ත්‍රිකෝණ මැනීම යන්නයි. ත්‍රිකෝණ ආශ්‍රිත මිනුම්. ත්‍රිකෝණ ආශ්‍රිත අපිට මිනුම් ගන්න පුළුවන් පාද සහ කෝණ. මතක තියාගන්න ඔබට ත්‍රිකෝණයක කෝණයක් සහ පාදයක් දීලා තිබුණොත් තව පාදයක් අනික් පාද හොයන්න පුළුවන්. ත්‍රිකෝණයක පාද දෙකක් දීලා තිබ්බොත් ඉතුරු කෝණ හොයන්න පුළුවන්. හැබැයි මේ සියල්ල ඔබට ආදේශ කළ හැක්කේ සෘජුකෝණී ත්‍රිකෝණ සඳහා පමණයි. එසේනම් මෙම ත්‍රිකෝණමිතිය භාවිතා කළ හැක්කේ පයිතගරස් සම්බන්ධයේ වාගෙම පුතේ සෘජුකෝණී ත්‍රිකෝණ සඳහා පමණයි. අපි සෘජුකෝණී ත්‍රිකෝණයක් නේ තියෙන්නේ. අපි ත්‍රිකෝණමිතිය කියන එකෙන් අදහස් කරේ අපිට පාදයක් හා කෝණයක් නැත්නම් පාද දෙකක් දැනගත්තොත් අපිට ඉතිරි අවයව හොයන්න පුළුවන්. ඉතිරි අවයව සොයන්න පුළුවන් ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කරලා. මේ ත්‍රිකෝණමිතික අනුපාත සඳහා ඔබේ පෙළ පොතේ නැත්නම් ලඝුගණක පොතේ ලඝු පොත කියලා අපි කියන්නේ. එහි තියෙනවා සයින, කොසයින, ටැන්ජන කියලා අගයන් වගුවක්. හොඳින් බලන්න. මම හිතන්නේ මෙම කාර්ය පත්‍රිකාවේ එම වගු බැලීම ඔබෙන් අදහස් කරන්නේ නැහැ. නමුත් සරල ගැටලුවක් පළමු ප්‍රශ්න පත්‍රයේ නැක සරල ගැටලුවක් ලියා ගන්න පුළුවන්ද පිළිතුරු සපයන්න පුළුවන්ද කියලා නම් හොඳින් පරීක්ෂා කර බලනවා. මම ත්‍රිකෝණමිතික අනුපාත තුනක් තියෙනවා දරුවනේ. sin අනුපාතය, cos අනුපාතය සහ tan අනුපාතය. sin, cosine සහ tan අනුපාතය. මොකද්ද මේ sin අනුපාතය කියන්නේ? සෘජුකෝණී ත්‍රිකෝණයක සම්මුඛ පාදයේ කර්ණයෙන් බෙදුවොත් යම් කෝණයකට සාපේක්ෂව සම්මුඛ පාදයේ කර්ණයෙන් බෙදුවොත් අපිට ලැබෙන්නේ සයින් අගය. එම කෝණේ සයින් අගය. දැන් ඔබට දීලා තියෙන රූපේ තීටා තියෙන. ඔබ සයින් තීටා. එතකොට අපි සාමාන්‍යයෙන් මේක මතක තියාගන්නේ සක සයින් කියලා. හැමෝම මතක තියාගන්න සක සයින්. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සයින් තීටා. දැන් මෙම තීටා කෝණයේ දේශ ඔබින් හොඳින් බලන්න. R තියෙන ශීර්ෂයේ තියෙන තීටා කෝණය. ඔබට ලියන්න පුළුවන් සයින් තීටා. ඒ කියන්නේ තීටා කියන්නේ කෝණයක්. සයින් තීටා සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදය සෙන්ටිමීටර 12යි. කර්ණය සෙන්ටිමීටර 13යි. මෙහිදී ඒකක කැපිලා යනවා සෙන්ටිමීටර වලට සෙන්ටිමීටර. එසේනම් සයින් තීටා සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඔබට ලැබෙනවා පිළිතුර 12 බෙදීම 13. සයින් තීටාහි ඔබට පිළිතුර වශයෙන් ලැබෙනවා 12 බෙදීම 13. ඒ සයින් තීටා. ඊළඟට ඔබට තියෙන්නේ කොස් තීටා. මෙහිදී තීටා යන්නේ අදහස කෝණය. R ශීර්ෂයේ සහිත කෝණය. කොසයින වගුව නැත්නම් කොසයින අනුපාතය. කොසයින අනුපාතය ලැබිලා තියෙන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. දැන් ඔබට දකිනවා මෙන්න මේ සුජු කෝණී ත්‍රිකෝණයේ තීටා කියන කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදේ නැත්නම් ඉදිරියෙන් පිටි පාදේනේ PQ. PR කියන්නේ කර්ණය. QR කියන්නේ බද්ධ පාදේ. පාද තුනයි සම්මුඛ පාදය, බද්ධ පාදය සහ කර්ණය. මේ තීටා කෝණයට බැඳලා තියෙන්නේ QR කියන බද්ධ පාදය සහ කර්ණය. තීටා කෝණයට බැඳලා තියෙන්නේ QR කියන බද්ධ පාදය සහ කර්ණය. හොඳින් බලන්න. මෙන්න මේ පාද තුන අඳුනා ගැනීම ඔබ අනිවාර්යෙන් ත්‍රිකෝණමිතියේදී කළ යුතුයි. D ඇති කෝණයට සාපේක්ෂව ඉදිරියෙන් ඇති පාදයේ සම්මුඛ පාදයේ ඒට බැඳලා තියෙන පාදය කර්ණය හැර බැඳලා තියෙන අනික් පාදයේ බද්ධ පාදයේ සුජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදය කර්ණය. එහෙනම් සයින් තීටා කියනකින් අදහස් කරේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය නම් කොස් තීටා යන්නේ අදහස බද්ධ පාදයේ බෙදීම කර්ණය. මෙහි තීටාට බැඳුණු පාදය කර්ණයට අමතරව සෙන්ටිමීටර 5යි. QR තමා තීටාට බැඳුණු පාදය බද්ධ පාදය. කර්ණය PR පාදය. එහෙනම් කොස් තීටා සමානයි QR බෙදීම PR. කොස් තීටා සමානයි QR බෙදීම PR. එසේනම් දරුවනේ කොස් තීටා සමානයි බද්ධ පාදයේ බෙදීම කර්ණය. අපි අගයන් යදමු. බද්ධ පාදයේ සෙන්ටිමීටර 5යි. කර්ණය සෙන්ටිමීටර 13යි. සෙන්ටිමීටර සෙන්ටිමීටර යන ඒකක සුළු වෙලා යනකොට අපිට ලැබෙනවා අනුපාතය කොස් තීටා සමානයි 5 බෙදීම 13. 5 බෙදීම 13. මෙතන අහලා නැතත් මම ඔබට කියලා දෙන්නම් ටැන්ජන අනුපාතය. ටැන්ජන අනුපාතයෙන් සඳහන් වෙන්නේ පුතේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ යන අනුපාතය. tan තීටා සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. ඔබෙන් දැන් මෙතන අහුවනම් tan තීටා කීයද කියලා හිතන්න මද? tan තීටා රූපේ දිස බලන්න. PQR රූපේ දිස බලාගෙන tan තීටා ගැන හිතන්න. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. තීටා කෝණයට සම්මුඛ පාදයේ සෙන්ටිමීටර 12යි බද්ධ පාදයේ සෙන්ටිමීටර 5යි. එහෙනම් tan තීටා සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. 12 බෙදීම 15 ඔබට tan තීටාට පිළිතුර ලැබෙනවා. එසේනම් ඔබට ලබා දී තියෙන ඕනෑම ත්‍රිකෝණමිතිය ගැටලුවක ඔබට පිළිතුරු හොයන්න පුළුවන් පුතේ. සයින් අනුපාතයේ කොස් අනුපාතයේ සහ tan අනුපාතයේ දන්නවනම් සාරාංශය ලියාගන්න ඔබ සයින් තීටා නැත්නම් සයින් දීලා කෝණයක් දුන්නොත් ඔබට ඒක හොයන්න පුළුවන්. එම සුජු කෝණී ත්‍රිකෝණයක සම්මුඛ පාදයේ කර්ණයෙන් බෙදලා කොස් තීටා හොයන්න පුළුවන්. එම සුජු කෝණී ත්‍රිකෝණයේ බද්ධ පාදයේ කර්ණයෙන් බෙදලා tan තීටා හොයන්න පුළුවන් පුතේ සම්මුඛ පාදයේ බද්ධ පාදයෙන් බෙදලා. ඔබ පළමුව කළ යුත්තේ දී ඇති සුජු කෝණී ත්‍රිකෝණයේ දී ඇති කෝණයට සාපේක්ෂව දී ඇති කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදයේ බද්ධ පාදයේ සහ කර්ණය හඳුනා ගැනීම. දී ඇති කෝණයට සාපේක්ෂව අපිට දී ඇති PQR ත්‍රිකෝණේ අපිට දී ඇති PQR ත්‍රිකෝණේ P කෝණයට සාපේක්ෂව බැලුවොත් සෙන්ටිමීටර 5යි කියන්නේ සම්මුඛ පාදයේ. P කෝණයට සාපේක්ෂව තීටාට සාපේක්ෂව නෙමෙයි. P කෝණයට සාපේක්ෂව බැලුවොත් දැන් R තීටාට සාපේක්ෂව බැලුවොත් සෙන්ටිමීටර 12 තමයි සම්මුඛ පාදයේ. අන්න දැන් අපිට තේරෙනවා ලබා දෙන කෝණය අනුව තමයි මෙම බද්ධ පාදයේ සහ සම්මුඛ පාදයේ තීරණය වෙන්නේ. කර්ණය වෙනස් වෙන්නේ නැහැ. කර්ණය අනිවාර්යයෙන්ම සුජු කෝණියට ඉදිරියෙන් තියෙන පාදේ. අනික් පාද වෙනස් වෙනවා. එතකොට ඔබ මෙන්න මේ අනුපාත කෙටි ප්‍රශ්න පත්‍රයේදී ඔබට ලියන්න එනවා වගු භාවිතයකින් තොරව අනුපාත ලියද්දී හොඳින් මතක තියාගන්න ඒකක කැපිලා යනවා. ඒක කැපිලා ගිහිල්ලා අපිට ඉතුරු වෙන්නේ අනුපාතයක්. අන්නේ අනුපාතයේ පිළිබඳ දැනුම ඔබට තියෙනවද කියලා තමයි මේන් බලන්නේ. මම හිතන්නේ ත්‍රිකෝණමිතියේදී ඔබට සයින් අනුපාතය, කොසයින් අනුපාතය හා ටෑන් අනුපාතය ලියාගන්න පුළුවන් නම් ඔබට හොඳින් ලියාගන්න පුළුවන් නම් මතකයේ තියෙනවනම් මම කෙටියෙන් මේ කියන්නම්. අපි මතක තියාගන්නවා සක සයින්, බක කොස්, සබටෑන් කෙටි මතක තියාගන්න ක්‍රමයක් මම ඔබට කියලා දුන්නේ. සක සයින් සම්මුඛ පාදයේ බෙදීම කර්ණයේ සමානයි සයින්. සක සයින් බක කොස් බද්ධ පාදයේ බෙදීම කර්ණයේ සමානයි කොසයින් අනුපාතය. බක කොස් බද්ධ පාදයේ බෙදීම කර්ණය කොසයින් අනුපාතය. සබටෑන් සබටෑන් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. මම හිතන්නේ හොඳට ඔබට මේ හොඳින් ධාරණය කරගත්තොත් ත්‍රිකෝණමිතිය ගැටලුව පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. වගු බැලීම තියෙන කොටසට වඩා මේ පහසුවෙන් ඔබට ශ්‍රවණය කිරීමෙන් තේරුම් ගන්න පුළුවන්. මම ආයෙත් කියන්නම් සක සයින් බක කොස් සබටෑන් හොඳින් බලන්න සටහනක් යදා ගන්න. සක සයින් බක කොස් සබටෑන් සක සම්මුඛ පාදයේ බෙදීම කර්ණය බක බද්ධ පාදයේ බෙදීම කර්ණය සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. මෙන්න මේ සරල මතක තියා ගැනීම ක්‍රමයෙන් මතක තබා ගැනීම ක්‍රමයෙන් ඔබට පුළුවන් ත්‍රිකෝණමිතිය අධ්‍යයනය කළත් නැතත් දැන් අදහසක් ගන්න. ඔබ ත්‍රිකෝණ ත්‍රිකෝණයක් හොඳින් ඇඳගෙන එහි සම්මුඛ පාද බද්ධ පාද දාගෙන බලන්න මේ අනුපාත ඔබට හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. ගැටලු විසඳීමේදී පුතේ නැවත නැවත මේ අධ්‍යයනය කළ යුතුයි. මේ ගැටලුව විසඳන්නේ අපේ අතවත් පෑනවත් නෙමෙයි. මේ විසඳන්නේ අපේ ස්නායු පද්ධතියේ මොළේ. එතකොට අපි මොළේට මේ ගැටලු පිළිබඳ හොඳ පළපුරුද්දක් ලබා දෙන්න ඕනේ. ඒ පිළිබඳ අධ්‍යයනයක් ලබා දෙන්න ඕනේ පුතේ. ඉතින් ඔබ මෙම ගැටලු විසඳන තරමට ඔබට විභාගයේදී මෙම ගැටලු පිළිබඳ හොඳින් අවධානය යොමු කරන්න, හොඳින් මොළේ පුරුදු පුහුණු කරලා මුහුණ දෙන්න පුළුවන්. දැන් මම හිතනවා ඔයාලා හැමෝටම ත්‍රිකෝණමිතිය පිළිබඳ දල අදහසක් හිතේ තියෙනවා. තුන්වෙනි ගැටලුව හොඳින් බලන්න. දී ඇති දත්ත අනුව සයින් 30 හා කොස් 30 අගයන් ලියා දක්වන්න. දී ඇති දත්ත අනුව සයින් 30 සහ කොස් 30 අගයන් ලියා දක්වන්න. ඔබට ලැබිලා තියෙන ත්‍රිජුකෝණී ත්‍රිකෝණය බලන්න. මේ ත්‍රිජුකෝණී ත්‍රිකෝණේ ඔබට සොයා ගන්න පුළුවන් මා කලින් කියූ පරිදි සම්මුඛ පාදයේ බද්ධ පාදයේ සහ කර්ණය. මම ඔබට මෙසේ යෝජනා කරනවා. අංශක 30 දෙස හොඳින් බලන්න. 30ට ඉදිරියෙන් තියෙන පාදය දැන් අපිට හොයන්න තියෙන සයින් 30 කොස් 30 නේ. එතකොට 30 කියන කෝණය තමයි අපි බලන්න ඕනේ. 30ට ඉදිරියෙන් තියෙන පාදය 1යි, අගය 1යි, ඒකක 1යි. 30ට බැඳිලා තියෙන පාදය මූල 3යි, ඒකක මූල 3යි. කර්ණය දීලා නැහැ. අපිට දැන් සයින් කොස් යනකොට අපිට ලියද්දී අපිට කර්ණය අවශ්‍ය වෙනවා. මොකද නැවතත් මතක් කරන්න කෙටි ක්‍රමය. සක සයින් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. බක කොස් බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මෙම අනුපාත දෙක ලියන්න කර්ණය අවශ්‍යම වෙනවා. කර්ණය සොයාගන්න අපි මෙතනට යෝජනා කරනවා මම ඔබට. මොකද පුතේ පයිතගරස් සම්බන්ධය පෙර ගැටලුව හොඳින් ශ්‍රවණය කළා නම් ඔබ එය සටහන් කරගත්තා නම් ඔබට මෙතනදී පයිතගරස් සම්බන්ධයෙන් කර්ණය සොයාගන්න පුළුවන්. ඍජු කෝණ ත්‍රිත්‍රියෙන් ඇති පාදය පයිතගරස් සම්බන්ධයෙන් සොයාගන්න පුළුවන්. අපි මෙහි කර්ණය x යයි සිතමු. ඔබ මාර්ක් කරගන්න කර්ණය x කියලා. කර්ණය x නම් අපිට ලියන්න පුළුවන් කර්ණයේ වර්ගය සමාන වෙනවන ඉතුරු පාද දෙකේ වර්ගයන්ගේ එකතුවට පයිතගරස් සම්බන්ධය. එසේනම් x වර්ගය සමානයි 1ේ වර්ගය ධන මූල 3ේ වර්ගය. ඔන්න මම පයිතගරස් සම්බන්ධයෙන් x වර්ගය සමානයි 1ේ වර්ගය ධන මූල 3ේ වර්ගය. නැවතත් අපිට ලියන්න පුළුවන් x වර්ගය සමානයි 1ේ වර්ගය. ඒ කියන්නේ x වරක් එක 1යි. එක් වරක් එක 1යි. ධන මූල 3ේ වර්ගය. පුතේ මූල 3ේ වර්ගය කියන්නේ මූල 3 ගුණ කිරීම මූල 3. කිසියම් මූලයක් එම මූලයෙන්ම ගුණ කිරීමෙන් එහි අගය එම අගයම වෙනවා. මූල 3 මූල 3ෙන් ගුණ කරපහම පුතේ ලැබෙන්නේ 3. මූල 5 මූල 5ෙන් ගුණ කරොත් 5. මූල 30 මූල 30ෙන් ගුණ කරොත් 30. එහෙනම් වර්ගමූල 3 වර්ගමූල 3ෙන් ගුණ කිරීමෙන් ඔබට ලැබෙනවා 3. දැන් ඔබට ලැබිලා ඇති 1 ධන 3 සමානයි x වර්ගය. 1 ධන 3 සමානයි x වර්ගය. x වර්ගය සමානයි 4යි. 1යි 3යි එකතු කරපුවාම 4යි. දැන් ඔබ x හොයන්න නම් දෙපස්සෙම වර්ගමූලයන් සෙවිය යුතුයි. x වර්ගය සමානයි 4යි. එසේනම් x සමානයි 2යි. x සමානයි 2යි. ඔබට කර්ණයේ වශයෙන් ලැබෙනවා කීයද පුතේ? 2. දැන් ඔබ හොඳින් දන්නවා. අංශක 30ට සාපේක්ෂව සම්මුඛ පාදය 1යි. බද්ධ පාදයේ මූල 3යි. මේ පයිතගරස් සම්බන්ධයෙන් සොයාගත්ත කර්ණයේ අගය 2යි. කර්ණයේ අගය 2යි. එසේනම් දැන් ඔබට ත්‍රිකෝණමිතික අනුපාත 3ම ලියන්න පුළුවන්. අපි සටහනක් ලියනවා සයින් 30 සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සයින් 30 සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. මේ සම්මුඛ පාදය 1යි. කර්ණය 2යි. එසේනම් සයින් 30 අගය 2කින් 1යි. සයින් 30 අගය කියද 2කින් 1යි. ඊළඟට ඔබට හොයන්න තියෙනවා cos 30. හොඳින් බලන්න cos 30. බක cos කියලා අපි කිව්වේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ බෙදීම කර්ණය. මෙහි බද්ධ පාදයේ මූල 3යි. කර්ණය 2යි. එසේනම් ඔබට cos 30 වශයෙන් ලැබෙනවා පුතේ මූල 3 යට 2. cos 30 වශයෙන් ලැබෙනවා මූල 3 යට 2. ඔබේ පෙළ පොතේ මේ ආශ්‍රිත වගුවක් තියෙනවා. එයින් බලන්න sin 30, sin 45, sin 60. cos 30, cos 45, cos 60. tan 30, tan 45 සහ tan 60 තියෙනවා. මේක පහසුවෙන් මතක තියාගන්න ලේසියි ඔබට. නමුත් අත්‍යවශ්‍ය නැව මතක තබා ගැනීම මෙහිදී අපිට ඒ අගයන්ම තමයි ලැබිලා ගැටලුව සාදන කොට ඒ අගයන් ගැළපෙන විදිහට ඔබට ගැටලුව යෝජනා කරලා තියෙන්නේ පළාත් දෙපාර්තමේන්තුවේ ඉදින් ගැටලුව ඉදිරිපත් කරනකොට. ඉතින් දුවේ පුතේ අපි tan 30ත් මෙහිදී බලමු. tan 30 කියන්නේ අදහස මොකක්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මෙහි අංශක 30ට සාපේක්ෂව සම්මුඛ පාදය 1යි. බද්ධ පාදයේ මූල 3යි. එනම් tan 30 වශයෙන් ඔබට ලැබෙනවා 1 යට මූල 3. 1 යට මූල 3. එසේනම් ඔබට ඕනෑම සෘජු කෝණී ත්‍රිකෝණයක sin නගේ, cos නගේ සහ tan නගේ දැන් හොයන්න පුළුවන්. ඔව් දරුවනේ. අපි මීළඟට සූදානම් වෙනවා 4 වෙනි ගැටලුවට, සිවවන ගැටලුවට යන්න. හොඳින් බලන්න. රූපේ දී ඇති මිනුම් අනුව E සිට FE අවරෝහණ කෝණය. ඒ වගේම E සිට T හි ආරෝහණ කෝණය ලියලා දක්වන්න. මෙන්න මේ ත්‍රිකෝණ මිතියේදී නැත්නම් පරිමාණ රූප ඇඳීමේදී ඔබට ලැබෙන තවත් ගැටලු ආකාරයක්. මේද කෙටි ප්‍රශ්න පත්‍රයේත් ඔබෙන් පරීක්ෂා කරන්න පුළුවන්. බොහෝ දුරට මෙම විෂය නිර්දේශයේදී පසුගිය ප්‍රශ්න පත්‍රවල මෙම ආරෝහණ කෝණ සහ අවරෝහණ කෝණවල ගැටලු ඔබට ලැබිලා ඇති. මෙය අපි යම් දෙයක් දැස ඉහළ පහළ බලනකොට නැත්නම් මේ සරලවම කියන්නේ සිරස්තලයේ කෝණ. සිරස්තලයේ කෝණ පිහිටීම නැත්නම් ඒ දැස බැලීම නිරීක්ෂණය කිරීමේදී තමා ආරෝහණ කෝණ සහ අවරෝහණ කෝණ ඔබට ලැබෙන්නේ. සිරස්තලයේ ඉහළ පහළ බලනකොට තමා ආරෝහණ කෝණ සහ අවරෝහණ කෝණ අපිට ලැබෙන්නේ. ඒ වගේම තමයි අපි තිරස ඔස්සේ බලනකොට අපි ඒ පිහිටීම සඳහන් කරන්නේ දිගංශයේ. අපි ඔබට දිගංශය වෙනත් පාඩමකින් අධ්‍යයනය කිරීමට සලස්වනවා. ඒ වගේම පුතේ අද මම මේන් ඔබට මූලිකව ආරෝහණ කෝණය සහ අවරෝහණ කෝණය ගැන අධ්‍යයනය කරන්න නැත්නම් අවබෝධ කරගන්නයි අවබෝධ කර දෙන්නයි උත්සාහ කරන්නේ. ඉතින් දුවේ පුතේ හොඳින් බලන්න. දැන් ඔබට ලැබිලා තියෙන රේඛාවේ නැත්නම් ඔබට ලැබිලා තියෙන රූප සටහනේ ආරෝහණ කෝණය සහ අවරෝහණ කෝණය ගැන තමා අහන්නේ. මේ ආරෝහණ කෝණය අවරෝහණ කෝණය අපි යම් ස්ථානයක සිට තවත් ස්ථානයක් ඉහළ පහළ බලනකොට ඇතිවෙන කෝණය ගැනයි මේ කතා කරන්නේ. ඉතින් දරුවනේ හොඳින් අහගන්න මේදී වැදගත්ම දේ තමා පොළව මට්ටම. පොළව තිරසක් ලෙස අපි සලකනවා. වැදගත්ම දේවල් හොඳින් අහගත් පොළව මට්ටම. අපි ගොඩනැගිල්ලක් නැත්නම් කණුවක් ගැන සඳහන් කරනවා. අපි හිතනවා එය පොළවට ලම්බකව තියෙනවා කියලා. පළමුව ශ්‍රෑම රූප සටහනක් ඇඳීමේදී ඔබ පොළව මට්ටම ඇඳ ගන්න. ඊට පස්සේ අදාළ විෂය කරුණට අනුව නැත්නම් අදාළ ගැටලුවට අනුව සිරස් රේඛාවක් ඇඳ ගන්න. සිරස් රේඛාව ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, විදුලි කණුවක් වෙන්න පුළුවන්, ප්‍රදීපාගාරයක් වෙන්න පුළුවන්. ඊට පසුව අනිවාර්යයෙන්ම ඔබ නිරීක්ෂකයා සිටින තැන ඇඳ ගන්න. ඒ තමයි ඉතාම වැදගත්. පොළොව මට්ටම ඇඳීම, සිරස් කණු ඇඳීම, නිරීක්ෂකයා සිටින ස්ථානය තෝරා ගැනීම. හැම තිස්සෙම කෝණය හැදෙන්නේ ආරෝහණ කෝණය හෝ අවරෝහණ කෝණය නිරීක්ෂකයා අතර. දැන් අපි ඕනෑම වස්තුවක් දිහා බලනකොට දරුවනේ ඒ වස්තුව සහ අපේ ඇස අතර තියෙන සරල රේඛාවක්. අපි මේ ටිකක් දෘෂ්ටි රේඛාව line of vision. දරුවනේ මෙම දෘෂ්ටි රේඛාව සහ නිරීක්ෂකයාගේ ඇස් මට්ටම් අතර කෝණයයි මේ කතා කරන්නේ. ඕනෑම නිරීක්ෂකයෙකුගේ ඇස් මට්ටම සමහර අවස්ථාවලදී මෙම නිරීක්ෂකයාගේ උස නොසලකා හරින්න කිව්වොත් අපි ඇස් මට්ටම පොළවේ ඉඳන් යම් උසක් තියෙනවා කියලා ගන්නේ නැහැ. ඇස් මට්ටම සහ දෘෂ්ටි රේඛාව අතර කෝණය තමයි ආරෝහණ කෝණය සහ අවරෝහණ කෝණය කියන්නේ. නමුත් මෙය වෙනස් වෙනවා. ඉහළ දෙස බලනකොට ඇස් මට්ටමේ සිට ඉහළට මැනෙන කෝණය ආරෝහණ කෝණය. ඇස් මට්ටමේ සිට පහළට මැනෙන කෝණය අවරෝහණ කෝණය. යම් පිහිටීමක් දෙස ඇස් මට්ටමේ සිට ඉහළට මැනෙන කෝණය ආරෝහණ කෝණය. මොකද්ද? ඇස් මට්ටමේ සිට ඉහළට මැනෙන කෝණය ආරෝහණ කෝණය. ඇස් මට්ටමේ සිට පහළට මැනෙන කෝණය අවරෝහණ කෝණය. ඇස් මට්ටමේ සිට පහළට මැනෙන කෝණය අවරෝහණ කෝණය. ඉතින් දරුවනේ, දැන් ඔබ සිටින ස්ථානයේ සිට ඉහළ බලන්න. ඔබ ඒ ඉහළ බැලුවේ ආරෝහණ කෝණයකින්. පහළ බලන්න. ඔබේ බැලුවේ අවරෝහණ කෝණයකින්. කිසියම් පිහිටීමක් දෙස ඇස් මට්ටමේ සිට ඉහළට මැනෙන කෝණය, නැත්නම් ඇස් මට්ටම සහ ඉහළ තියෙන වස්තුවක් දෙස බලනකොට එන දෘෂ්ටි රේඛාව අතර කෝණය ආරෝහණ කෝණය. ඇස් මට්ටම සහ දෙයක් දිහා බලනකොට සෑදෙන දෘෂ්ටි රේඛාව අතර කෝණය අවරෝහණ කෝණය. ඔන්න අපි ආරෝහණ කෝණය සහ අවරෝහණ කෝණ ඉගෙනගත්. අවබෝධ කරගන්න ඇති. ඉහළ ඇති දෙයක් දෙස බලනකොට සෑම විටම හැදින්නේ ආරෝහණ කෝණය. පහළ ඇති දෙයක් දෙස බලනකොට සෑම විටම හැදින්නේ අවරෝහණ කෝණය. දැන් හිතන්න, අපි පොළවේ සිට යම් උසකින් තමයි අපි ඇස් මට්ටම තිබෙන්නේ. නමුත් නිරීක්ෂකයාගේ උස නොසලකා හරින්න කියලා ගැටලුවේ දුන්නොත් අපි නිරීක්ෂකයාගේ ඇස් මට්ටම ලෙස පොළව සලකනවා. නැවත එවැනි ගැටලුවක් ලැබෙන්න පුළුවන් ගොඩනැගිලිවල දෙවන මහල තෙවන මහල කිනුට අපි ශ්‍රේකාවේ ඒ ස්ථානවලින් ලකුණු කරගන්න. මෙම දලසරහන්ට ඔබට ලකුණු තුනක් වාගේ ලබා ගන්න පුළුවන්. දෙකක් තුනක් වාගේ. ඉතින් ඔබ මේ රූපයක් දුන්නාම දලසටහන හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ඒ සඳහා නිරීක්ෂකයා සිටින ස්ථානයේ නිරීක්ෂකයාගේ ඇස් මට්ටම, දෘෂ්ටි රේඛාව, ඒ සියල්ල ඉතාම වැදගත්. පොළොව මට්ටම ඉතාම වැදගත්. ඉතින් දරුවනේ, මම හිතන්නේ දැන් මෙම ගැටලුවට අපි අවධානය යොමු කරමු. මෙම ගැටලුවේ ඊ සිට FE අවරෝහණ කෝණය. ඊ සිට FE. ඔබ මේ කඩඉරින් දකින්නේ මොකක්ද? නිරීක්ෂකයා ඊ සිට කියන එකේ අදහස වන්නේ නිරීක්ෂකයා සිටින්නේ ඊ වල. නිරීක්ෂකයා සිටින්නේ ඊ වල. මෙම කඩඉරෙන් දක්වා තිබෙන්නේ නිරීක්ෂකයාගේ ඇස් මට්ටම. මෙම කඩඉරෙන් දක්වා තිබෙන්නේ නිරීක්ෂකයාගේ ඇස් මට්ටම. ඇස් මට්ටමින් පහළට මැනෙන කෝණය. ඔය ඊයේ ෆ්‍රේකාව F දෙස බලනකොට, ඊ සිට F දෙස බලනකොට ඊයේ ෆ්‍රේකාව තමයි දෘෂ්ටි රේඛාව වන්. මං කිව්වා ඇස් මට්ටම සහ දෘෂ්ටි රේඛාව අතර කෝණ නෙමෙයි. එහෙනම් ඔබ දකිනවා හොඳින් බලන්න AFE අංශක 20ක්නේ. එය මා කලින් සඳහන් කරපු ඇස් මට්ටම සහ දෘෂ්ටි රේඛාව අතර ඉහළ කෝණයට ගැලපෙනවා ඒකාන්තර කෝණ වශයෙන්. මොකද අපි හිතනවා පොළොව මට්ටම සහ ඇස් මට්ටම සමාන්තරයි කියලා. ඒතර සිරස් කණු සමාන්තරයි කියලා. මේ ගැටලුවේදී ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ සහ අනුරූප කෝණ කියන කෝණ පිළිබඳ දැනුමත් ඉතා වැදගත් වෙනවා. එසේනම් මේ පහළ තිබෙන 20 අපි ඉසෙඩ් ඩකුරක මුල්ලේ හැටියට තියෙන හින්දා අංශක 25ට යටින් තියෙන කෝණය බලන්න. කඩඉර සහ EF අතර කෝණය. හොඳින් බලන්න. කඩඉර හා EF අතර කෝණය. එය අංශක 20යි. අන්න එය තමයි අවරෝහණ කෝණය වෙන්නේ. ඊ සිට බලන කල නිරීක්ෂකයා ඊ සිටනවා F දකින දෘෂ්ටි රේඛාව EF, F දකින අවරෝහණ කෝණය අංශක 20යි. ඊ සිට FE අවරෝහණ කෝණය අංශක 20යි. ඇස් මට්ටම සිට EF දෘෂ්ටි රේඛාව සඳහා අංශක 20ක් වෙලා තියෙන්නේ. ඇයි ඒ? ඒකාන්තර කෝණ ආශ්‍රයෙන් අපි ලබා ගත්තේ. ඊළඟට අහනවා ඊ සිට T හි ආරෝහණ කෝණය. බලන්න ඊ සිටින්නේ පහළ, T සිටින්නේ ඉහළ. ඊ සිට T හි ආරෝහණ කෝණය. ඇස් මට්ටම සහ දෘෂ්ටි රේඛාව තමයි පුතේ ET. දෘෂ්ටි රේඛාව මොකද්ද? ET. ඇස් මට්ටම සහ දෘෂ්ටි රේඛාව අතර කෝණය අංශක 25යි කියලා ඔයාලට දීලා තියෙනවා. එහෙනම් ඊ සිට T හි ආරෝහණ කෝණය අංශක 25යි. ඊ සිට T හි ආරෝහණ කෝණය අංශක 25යි. දැන් ඔබ එහෙනම් එම ගැටලු දෙකටම පිළිතුරු ලබා ගත්තා. ඒ වගේම තමයි ආරෝහණ කෝණය සහ අවරෝහණ කෝණය පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. නැවතත් මතක තියාගන්න, මෙවැනි ගැටලු විසඳීමේදී පොළොව මට්ටම තිරසක් ලෙස සලකනවා. පොළොවට සෑදී ඇති ප්‍රදීපාගාර, කුළුණු, දුරකථන කුළුණු, ගොඩනැගිලි සිරසක් ලෙස සලකනවා. ඒ අතර අංශක 90යි කෝණය. එතකොට නිරීක්ෂකයා සිටින ස්ථානයේ ඉතාම වැදගත්. එතනයි කෝණය සෑදෙන්නේ. එතකොට අපි දකින ස්ථානයේ දැන් මේක හිතුවොත් ඊ සිට FE කිව්වොත් EF තමයි දෘෂ්ටි රේඛාව. ඊ සිට TE කිව්වොත් ET තමයි දෘෂ්ටි රේඛාව. සෑම විටම මෙම ඇස් මට්ටම සහ දෘෂ්ටි රේඛාව අතර කෝණය තමයි අපි ඉතාම වැදගත් කියලා කරගන්නේ. මම දැන් ත්‍රිකෝණමිතික ගැටලු විසඳීමේදී අපිට කෝණයක් අවශ්‍ය වෙනවානේ. ත්‍රිකෝණය නිවැරදිව ලකුණු කරගත්තොත් පමණයි අපිට ත්‍රිකෝණමිතික අනුපාත සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි පරිමාණ රූප ඇඳීමේදී. මෙම කෝණය නිවැරදිව ඇඳගත්තොත් තමයි අපිට පරිමාණයට නිවැරදිව අඳින්න පුළුවන්. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මෙම කෝණය නිර්මාණය කළ යුතු නැහැ. ඔබට කෝණමානය ආශ්‍රයෙන් ලකුණු කරන්න පුළුවන් පරිමාණ රූපවලදී. ත්‍රිකෝණමිතිය නම් එම අගයම තිබිය යුතු නැහැ. අගය සඳහන් කිරීම විතරයි වැදගත් වෙන්නේ. නමුත් පරිමාණ රූපවලදී ඔබ මෙම කෝණය කෝණමානයෙන් භාවිතයෙන් ඇඳිය යුතුයි. ඕනේ කෝණමානය භාවිතයෙන් ඇඳලා පරිමාණයට ඇඳාම ඔබට අදාළ විසඳුම් ලබා ගන්න පුළුවන්. එසේනම් ආරෝහණ කෝණය සහ අවරෝහණ කෝණ සිරස්තලයේ කෝණ. මම නැවතත් ඔබට ආරාධනා කරනවා දරුවනි, ඔබේ 10 වසර පෙළ පොතේ අදාළ පාඩමේ පරිමාණ රූප පාඩම හොඳින් අධ්‍යයනය කරන්න. එහි තිබෙනවා ආරෝහණ කෝණය සහ අවරෝහණ කෝණය. 11 ශ්‍රේණියේ පෙළ පොතේ ත්‍රිකෝණමිතිය පාඩම අධ්‍යයනය කරන්න. එහි සිරස්තලයේ පීඨයේ මුලදී ආරෝහණ කෝණය සහ අවරෝහණ කෝණය හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන්. එසේනම් මම හිතනවා මෙම ගැටලුවේ ආරෝහණ කෝණය සහ අවරෝහණ කෝණය ඔබ හොඳින් අවබෝධ කරගන්න ඇති කියලා. ඉතින් දරුණේ අපි මීළඟට සූදානම් වන්නේ පස්වෙනි ගැටලුවට ඔබේ අවධානය යොමු කරන්න. කාර්යපත්‍රිකා අංක 72 පස්වෙනි ගැටලුව. මෙහිදී ඔබට කියනවා ඒ ස්ථානයේ සිට නිරීක්ෂණය කරන ළමයෙකුට ඒ සිට මීටර 20ක් දුරින් ඇති සිරස් ගොඩනැගිල්ලක මුදුන අංශක 50ක ආරෝහණ කෝණයකින් පෙනේ. මෙම තොරතුරු දල සටහනක දක්වන්න. මේ බොහෝ විට කෙටි ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසට ඔබට ලකුණු 2ක ගැටලුවක් විදිහට තමයි ලැබෙන්නේ. ඒ ස්ථානයේ සිට නිරීක්ෂණය කරන ළමයෙකුට අපි හිතනවා පළමුව ඔබ පොළොව මට්ටම තිරස් රේඛාවක් ලෙස ඇඳගන්න. එහි ඒ ලකුණු කරන්න. දැන් ඔබ තිරස් රේඛාවක් ඇඳගත්තා. එහි ඒ ලකුණු කරන්න. ඉන්පසු ඒ සිට මීටර 20ක් දුරින් මොන දෙන් අපි උපකල්පනය කරමින් මීටර 20ක් යනවා. ඇවිල්ලා එතන මීටර 20යි කියලා දානවා. දැන් අපි ආපු තැනට තිරස් රේඛාවට සිරස් ලම්භයක් අඳිනවා. ඒ කෝණමානයෙන් භාවිතයෙන් සිරස් ගොඩනැගිල්ලක් අඳිනවා. ඉන්පසු මෙම ගොඩනැගිල්ලේ අවසානය ඒ සිට සිටින සහ ඒවල ඉන්න නිරීක්ෂකයා නැත්නම් ඒවල ඉන්න නිරීක්ෂකයාට ගොඩනැගිල්ලේ මුදුන පේන්නේ ආරෝහණ කෝණයකින්. ඒ දෘෂ්ටි රේඛාව අඳින්න. ඒ සිට ගොඩනැගිල්ලේ මුදුන යා කරන්න. ඒ සිට ගොඩනැගිල්ලේ මුදුන යා කරන්න. ඒ තමයි දෘෂ්ටි රේඛාව. මෙහිදී අපි ඇස් මට්ටම ලෙස සලකන්නේ නිරීක්ෂකයා උස නැහැ නැත්නම් නිරීක්ෂකයාගේ උස නොසලකා හැර පොළොව මට්ටම තමයි ඇස් මට්ටම ලෙස සලකන්නේ. ඔබ ඒක ලියන්න මේ ප්‍රශ්න පත්‍රයේ. නිරීක්ෂකයාගේ උස නොසලකා හැර ඇත. ඉන්පසු මේ පොළොව මට්ටම සහ ඒ ඇස් මට්ටම ලෙස සලකනවා අපි. ඇස් මට්ටම සහ දෘෂ්ටි රේඛාව අතර කෝණය අංශක 50ක් කියලා ලකුණු කරන්න. එහෙනම් ඒ සිට ගොඩනැගිල්ලේ මුදුන යාකල රේඛාව සහ පොළොව මට්ටම අතර කෝණය ඒවලදී හැදෙන කෝණය අංශක 50ක්. ඒවලදී හැදෙන කෝණය අංශක 50ක්. ඔබට ලැබිලා ඇති සුජු කෝණයේ ත්‍රිකෝණයක් සුජු කෝණයේ තියෙන සිරස් ගොඩනැගිල්ලේ අසල එහිදී තිරස් රේඛාවේ තවත් එක්කලරක මීටර 20යි කියලා ලකුණු කරලා තියෙනවා. ඒ ස්ථාන දෙක අතර අංශක 50 ලකුණු කරලා තියෙනවා. එහෙනම් ඒ සිට කුළුණ මුදුන දකින කෝණය ඒ ස්ථානයේ ඔබ ලකුණු කරලා තියෙනෝනේ ඇස් මට්ටම නැත්නම් පොළොව මට්ටම සහ දෘෂ්ටි රේඛාව අතර කෝණය අංශක 50ක් ලෙස. එසේනම් දරුවනි, මා දැන් සූදානම් වන්නේ ඔබට තිබෙන මෙම කාර්යපත්‍රිකාවේ උත්සාහ කරන්න යන මෑයෙන් තියෙන ගැටලුව, කුලක ආශ්‍රිත ගැටලුව සහ සම්භාවිතාව ආශ්‍රිත ගැටලුව විසඳීමක් කරන්න. බලන්න මේ ගැටලුව දිහා හොඳින්, මේ ගැටලුව දෙස ඔබ හොඳින් බලන්න. සර්වස්ත්‍ර කුලකයේ තමයි මෙම සුජු කෝණාශ්‍රය සහ ඔබට ලබා දී තිබෙනවා කොම්පෝස්ට් පොහොර කියලා වෘතයකුත් රසායනික පොහොර කියලා වෘතයකුත්. මේ වෙන් රූප සටහන ගැටලුව හොඳින් අපි කියමු. ගමක සිටින ගොවීන්ගෙන් රසායනික කොම්පෝස්ට් පොහොර සහ ගොම පොහොර යන පොහොර වර්ග තුන භාවිතා කරන ආකාරයේ පහත දක්වා ඇත. ඔය කොටස හොඳින් කියෙව්වේ නැත්නම් ඔබට වැරදි වැටහීමක් එන්න පුළුවන්. කොම්පෝස්ට් පොහොර කියන්නේ ගොම පොහොර කියන්නේ එකක් කියලා. මේ කුඩක ගැටලුවේදී පුතේ හරි විශේෂත්වයක් තියෙනවා. හොඳින් සිංහල පිළිබඳ අවබෝධය යොමු කරනවා. මේ දිනදී පැහැදිලිවම කියනවා රසායනික පොහොර, කොම්පෝස්ට් පොහොර, ගොම පොහොර යන පොහොර වර්ග තුන භාවිතා කර. කියන්නේ වර්ග තුනක් තියෙනවා. තවරවුමක් එන්න ඕනේ. මෙහිදී කියනවා රසායනික පොහොර පමණක් භාවිතා කරන පිරිස 28යි. රසායනික පොහොර පමණක් භාවිතා කරන පිරිසෙන් 25%ක ප්‍රමාණයක් ගොම පොහොර පමණක් භාවිතා කර. ගොම පොහොර පමණක් භාවිතා කරන පිරිසෙන් දෙගුණයක පිරිසක් කොම්පෝස්ට් පොහොර භාවිතා කරයි. ගමේ සිටින ගොවීන් සංඛ්‍යාව 70යි. වර්ග 3ව පොහොර භාවිතා කරන ගොවීන්ද මෙම ගමේ සිටිති. ඉහත තොරතුරු අනුව දී ඇති වෙන් රූපේ සම්පූර්ණ කරන්න. ඔබට දීලා තියෙන වෙන් රූපේ වෘත දෙකක් තියෙනවා. දැන් ඔබට හොඳට මතක ඇති කුලක 11 ශ්‍රේණියේ කුලක පාඩම අධ්‍යයනය කරා නම් වෘත තුනක් නැත්නම් කුලක තුනක් යන ගැටලු ආකාර කිහිපයකටම තියෙන්න පුළුවන්. නමුත් අපි කුලක තුන තේදෙන වෙන පොදු ආකාරයක් තියෙනවනේ. ඒ ආකාරයට ඊතර වෘතයත් අඳගමු. ඒ කෙසේ වෙතත් අපි මේ දී ඇති දත්ත ලකුණු කරමු. රසායනික පොහොර පමණක් භාවිතා කරන පිරිස 28යි. ඔබේ වම් අත පසින් තියෙන්නේ රසායනික පොහොර වෘතය නැත්නම් රසායනික පොහොර වෘතය. කොම්පෝස්ට් පොහොර කොටසට අයත් නොවන නමුත් රසායනික පොහොර කොටසට අයත් වන වම් අත පැත්තටම තියෙන කොටසට අපි ඇතුළු කරන්න ඕනේ 28. දැන් ඒ පමණක් තියෙනවා. නමුත් ඒ කොම්පෝස්ට් පොහොර වෘතයට අයත් නොවිය යුතුයි. දැන් ඔබ 28 යොදලා තියෙනවා. සෘජුකෝණාශ්‍රයෙන් රසායනික පොහොර රවුම තුල ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තියෙනවානේ. මේ වෘතයේ කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් තමයි පමණක් කොටස, අනිත් කොටස කොම්පෝස්ට් පොහොර කොටසට අයිති කොටස. එහෙනම් 28 දැන් ඔබ යොදලා තියෙන්නේ පමණක් කොටසට. මේ පමණක් කියන වචනය කුලකයට ලොකු බලපෑමක් කරනවා කියන එක ඔබ හොඳින් මතක තියාගන්න. ඊළඟට කියනවා රසායනික පොහොර පමණක් භාවිතා කරන පිරිසෙන් 125 ප්‍රමාණයක් ගොම පොහොර පමණක් භාවිතා කරයි. දැන් මම ඔබට යෝජනා කරා තව රවුමක් මේට ඇඳ ගන්න. එහිදී මම හිතුවා මේ යටින් කුලක දෙකම ඡේදනය වෙන්නේ නැද්ද කියලා. පමණක් කොටස ඔබ දන්නවා. දැන් රසායනික පොහොර භාවිතා කරන පිරිස 28යි නම් එන් 125. 100කට නම් 25ක්. එහෙනම් 28කට කී දෙනෙක්ද? ඔබ 100ට 25 ගුණ කරන්න 28යි. 25ට 25 වූ එකයි 100ට 25 වූ 4යි. දැන් 28 4ෙන් බෙදපම 7ක් එනවා. ඔබට ලැබෙන්න ඕනේ ගොම පොහොර පමණක් භාවිතා කරන පිරිස 7ක්. ඔන්න දෙවැනි කරුණෙන් ඔබ ලබාගත් තොරතුරු. 100ට 25 ගුණ කරනවා 28ෙන් එවිට පිළිතුරු වශයෙන් ලැබෙනවා 7. ගොම පොහොර පමණක් භාවිතා කරන අය 7යි. පමණක් කියන කොටස ඔබේ ඔළුවේ ඇඳිලා ඇති කියලා මම හිතනවා. ඊළඟ වගන්තියෙන් අපිට ලබා දී තිබෙන්නේ ගොම පොහොර පමණක් භාවිතා කරන පිරිසෙන් දෙගුණයක පිරිසක් කොම්පෝස්ට් පොහොර පමණක් භාවිතා කරයි. මේ පමණක් කියන කතාව තමයි මෙම ගැටලුව පුරාම විසඳලා තියෙන්නේ. එහෙනම් ගොම පොහොර භාවිතා කරන පිරිස 7යිනේ. ඒ වාගේ දෙගුණයක් නම් 14යි. ඔබේ දකුණු අත පැත්තේ කොම්පෝස්ට් පොහොර වෘතයට පමණක් අයිති කොටසට ඔබ 14 යන ඉලක්කම යොදන්න. දැන් ඔබ රසායනික පොහොර පමණක් 28යි, ගොම පොහොර පමණක් 7යි, කොම්පෝස්ට් පොහොර පමණක් භාවිතා කරන අය 14යි කියලා හොයාගත්තා. ගමේ සිටින ගොවීන් සංඛ්‍යාව 70යි. මෙම සර්වශ්‍ර කුලකයේ මේ 70 කියන එකෙන් අදහස් වෙන්නේ පුතේ සර්වශ්‍ර කුලකය. මෙන්න මේ සර්වශ්‍ර කුලකය කියන්නේ ඔබෙන් මෙම සෘජු කෝණාශ්‍රයේ ඉහළ සර්වශ්‍ර කුලකයේ සලකුණ තියෙනවා. එම සලකුණ ඉහළ රේඛාව මත 70 කියන එක සලකුණු කරන්න. ඒ ඉතා හොඳින් ඔබ සලකනු කළ යුතුමයි. මොකද ඉහත තොරතුරු වෙන් රූපේ දැතුලත් කරන්න කියලා කියනවා. ඒතොර මේ ඇතුලත් කරන හැම තොරතුරුකටම ඔබට ලකුණක් ලැබෙනවා. වර්ග 3ව පොහොර භාවිතා කරන ගොවීන්ද මෙම ගමේ සිටිති. අන දැන් ඔබට පැහැදිලියි. එහෙනම් මෙම වෘතය එන්නේ අපි අර සාමාන්‍ය දර්ශීය වෘත තුන කුලක තුනක වෘතයක් භාවිතා කරන ආකාරයටමයි. ඔබට මුලින්ම කුලක තුනක් අපි අඳින විදිහ නැත්තම් ඇඳෙන විදිහ කතා කරලා තියෙනවා. අන්න ඒ විදිහම තමයි මේ එන්නේ. මෙම ඉඟිය දෙන්නේ එකට මෙම වර්ග 3ෙම පොහොර භාවිතා කරන ගොවීන්ද මෙම ගමේ සිටි. ඊට අමතරව මෙම වර්ග 3ම තනි තනිව භාවිතා කරන ගොවීනුත් මෙම ගමේ ඉන්නවා. ඒකත් ඔබ ඉතා හොඳ සිහියෙන් තියාගන්න ඕනේ. ඉහත තොරතුරු දී ඇති වෙන රූප සටහනට සම්පූර්ණ කරන්න. දැන් බලන්න තනි වර්ගයක් පමණක් භාවිතා කරන පිරිස කීයක් ඉන්නවද කියලා. රසායනික පොහොර පමණක් භාවිතා කරන අය 28යි. කොම්පෝස්ට් පොහොර පමණක් භාවිතා කරන අය 14යි. ගොම පොහොර පමණක් භාවිතා කරන අය 7යි. මුළු පිරිස කී දෙනෙක්ද? මුළු පිරිස මෙම තනි ප්‍රමාණයක් පමණක් භාවිතා කරන මුළු පිරිස පුතේ කීයද බලන්න. 14යි 7යි 21යි. 21ට 8ක් එකතු කරපුවාම සියලුම දෙනා 49යි. මුළු පිරිස කීයද? 70යි. සර්වශ්‍ර කුලකයට අයිති මුළු පිරිස 70යි. බොහෝ විට මෙම ගොවීන් අතරින් ඔය එක් වර්ගයක්වත් භාවිතා නොකරන අය ඉන්නත් පුළුවන්. නමුත් අපෙන් අහන ප්‍රශ්නය එක් පොහොර වර්ගයක් පමණක් භාවිතා කරන පිරිස. එක් පොහොර වර්ගයක් පමණක් භාවිතා කරන පිරිස. හොඳින් කියවත් එක් පොහොර වර්ගයක් පමණක් භාවිතා කරන පිරිස මුළු පිරිසෙන් භාගයක් ලෙස දක්වන්න. මුළු පිරිසෙන් භාගයක් ලෙස දක්වන්න. ඔබ මුළු පිරිස මුළු පිරිස 70යි කියලා යොදා ගන්නෝ. අපි අපේක්ෂා කරන කොටස නැත්නම් එක් පොහොර වර්ගයක් පමණක් භාවිතා කරන කොටස 49යි. එහෙනම් 70න් 49යි. 70න් 49යි. පුතේ සමහර විට මේ ඔබෙන් අහන්න පුළුවන් ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියලා. මේ ඔබෙන් අහන්න පුළුවන් ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියලා. ප්‍රතිශතයක් ලෙස හුවත් කොහොමද උත්තර ලියන්නේ? 70ට 49යි නම් 100ට කීයද කියලා බලන්න ගුණ කරමු. 70ට 49යි නම් 100ට කීයද? පළමුව භාගයක් ලෙස ලියා. ඒ 100ට 100ෙන් ගුණ කරන්න. ප්‍රතිශතයක් මෙතන ඔබෙන් විමසලා නැහැ. නමුත් ඔබෙන් බොහෝ විට ප්‍රතිශතයක් ලෙස අහන්නත් පුළුවන්. තම කාලය ඉතුරු වෙලා තියෙන නිසා ඔබට මේ යෝජනා කරන්නේ 70ට 49 නම් 100ට 100ෙන් ගුණ කරලා බලන්න. කොන ප්‍රතිශතයක් ලෙස ලියන ආකාරය. දැන් අපිට 100ේ අග බිඳුවට 70 වේ බිඳුව සුළු කරන්න පුළුවන්. 7 ඉතිරි 7ට 7 වුවා 1යි 49ට 7 වුවා 7යි. එහෙනම් 7 10 100ට 70යි. එක් පොහොර වර්ගයක් පමණක් භාවිතා කරන පිරිස මෙම ගැටලුවේ ආකාරයට පුතේ 100ට 70යි. මම හිතන්නේ කුලක පිළිබඳ ගැටලු විසඳීමේදී ඔබට පළමු ප්‍රශ්න පත්‍රයේ B කොටසේ කුලක ගැටලුවක් ලැබෙනවා. ඒ වගේම දෙවැනි ප්‍රශ්න පත්‍රයේ B කොටසෙත් බොහෝ විට කුලක ගැටලුවක් ලැබෙනවා. දෙවන ප්‍රශ්න පත්‍රයේ B කොටසේ කුලක සම්භාවිතාව ගැටලුවට පොර විනාඩි 18ක් ලැබෙනවා. ඒ තරමක් අසීරු ගැටලුවක් විදිහට තමයි ඔබට ලැබෙන්නේ. නමුත් හොඳින් කුලක අධ්‍යයනය කරලා තියෙන දරුවෙකුට ඒ හොඳින් බචරන ප්‍රශ්න. මොකද මෙම කුලක සම්භාවිතාව ගැටලු වල අවසානයේදී ප්‍රතිශත භාග කියන සංකල්ප අපි භාවිත කරනවා. ඉතින් දරුවනේ හොඳින් මතක තියාගන්න මෙම ඒකක දෙක ඔබ හොඳින් අධ්‍යයනය කළොත් ඔබට විශාල ලකුණකට යන්න පුළුවන්. විශේෂයෙන් මේ කෙටි ප්‍රශ්න පත්‍රයේ කුලක සම්භාවිතාව ගැටලු 3-2ක් පමණක් එන්න පුළුවන්. ආසන්න ලෙස මෙය ලකුණු 24ක 25ක පමණ ඒකකයක්. එම නිසා එම පාඩම් නැත්නම් එම ඒකක නැවත නැවත අධ්‍යයනය කිරීම ඔබ සතු වගකීමක්. විශේෂයෙන් යුතුකමකටත් වඩා වගකීමක්. එම වගකීම හරියට ඉටු කරොත් ඔබට විභාගයේ මෙම ගැටලු විසඳීම වඩා පහසු වෙනි. ඉතින් අපි ඊළඟට මෙහි B කොටසට යමු. B කොටසෙන් සඳහන් වෙන්නේ සම්භාවිතාවේ කොටස. හොඳින් කියවන. භාජනයක් තුල රෝස, කහ, රතු යන වර්ණවලින් පිළිවෙලින් 2, 3, 1 යන ප්‍රමාණවලින්. ඒ කියන්නේ කොහොමද? රෝස 2, කහ 3, රතු 1 යන ප්‍රමාණයෙන් කොණ්ඩයේ පළඳින මල් 6ක් ඇත. මේ මල් වලින් හොඳින් මතක තියන්න පිළිවෙලින් කිව්වොත් රෝස 2යි. ඔබ සටහනක් යොදාගත්තොත් ඉතාල වටිනවා. කහ 3යි. රතු 1යි. මෙම බෝතලයෙන් අහඹු ලෙස මල බැගින් ගන්නා මීනා සහ අචිනි. එක් අයෙකුට පසුව අනෙක් අය ගන්න කියන එක මතක තියාගන්න. මීනා සහ අචිනි Taman ගන්නා මල කොණ්ඩයේ පළඳ ගනි. මේයින් ඔබ පැහැදිලිවම අදහසක් ගන්න ඕනේ දෙදෙනාටම එකම මල ගත නොහැකි. අපි හිතමුකෝ මෙහි තිබුණේ රතු වර්ණයේ එක මලයිනේ. එය මීනා ගත්තොත්, එය ලබා ගත්තොත් මීනා අහඹු ලෙස, එය අචිනට ලැබීමේ හැකියාවක් නැහැ. අන්න එය තමයි මේකේ මූලිකවම ඔබෙන් අපේක්ෂා කරන සංසිද්ධිය. මීනාගේ සහ අචිනගේ තෝරා ගැනීමේ සිද්ධියේ නියදි අවකාශය ලක්ෂ ප්‍රස්ථාරයක් මගින් නිරූපණය කරා. ඔබට මතක ඇති ලක්ෂ ප්‍රස්ථාරය. මේ ලක්ෂ ප්‍රස්ථාරයේ අපි තිරස් අක්ෂය සහ සිරස් අක්ෂය ලෙස දෙකක් ගන්නවා. තිරස් අක්ෂයට අපි ගමු මීනා. තිරස් අක්ෂයේ අපි ගමු මීනා ලබාගත් කොණ්ඩමල. සිරස් අක්ෂයට අපි ගමු අචිනි ලබාගත් කොණ්ඩමල. ඔබට ලකුණු කරන ආකාරය පැහැදිලි ඇති. අපි මේ රෝස මල් දෙකක් තිබුණා. අපි එක දාන රෝස 1, රෝස 2 කියලා අර අක්ෂය මත ලකුණු කරගන්නවා. ඔබට මතක ඇති මම මේ කියන ආකාරය. අධ්‍යයනය කර දරුවෙක් නම්. කහ මල් වලට දාන්න ඕනේ කහ 1, කහ 2, කහ 3 කියලා. ඇයි මේ එක් එක් මල අපි වෙන්ව අඳුනා ගන්න ඕනේ. රතු වර්ණයෙන් නම් එක් මලක් පමණක් ඇති බැවින් ඒ රතු ලෙස සටහන් කිරීම ප්‍රමාණවත්. ඊළඟට අපි සිරස් අක්ෂයට යනවා. අචිනි ලබාගත් අක්ෂය. එහිත් අපි සඳහන් කරන්න ඕනේ රෝස 1, රෝස 2, කහ 1, කහ 2, කහ 3 සහ රතු කියන වර්ණ අක්ෂය මත සටහන් කර. දැන් ඔබ හොඳින් කල්පනා කරන්න කහ 1 කියන මල දැන් අපි යෝජනා කරලා තියෙන්නේ, රෝස 1 කියන මල යෝජනා කරලා තියෙන්නේ. කිසිම අවස්ථාවක ඔබ රෝස 1, රෝස 1 කියන මල එන්න පුළුවන් ද දෙන්නාට? සිදු නොවිය හැකි සිද්ධිය. දෙදෙනාටම එකම මල පැමිණිය නොහැකි. එක් අයෙක් ගත්තාට පසු අනෙක් අය ගන්නා බැවින් එම මල එම භාජනය තුළ නැත. එම කොණ්ඩ මල එම භාජනය තුළ නැහැ. එම නිසා ඔබ හොඳින් බලන්න, ඔබට ලැබෙන කාටි, ඔබට ලැබෙන ලක්ෂ ප්‍රස්ථාරයේ, ඔබට ලැබෙන ලක්ෂ ප්‍රස්ථාරයේ මධ්‍යම රේඛාව, නැත්නම් අපි හිතන්නේ ප්‍රස්ථාර ගැන x සමානයි y අක්ෂය කියලා, නැත්නම් මෙන්න මේ විකර්ණ කොටසේ තියෙන ලක්ෂ කිසිවක් ලැබෙන්නේ නැහැ. ඒ ලක්ෂ කිසිවක් ලැබෙන්නේ නැහැ. ඔබට මා මේ කියන ආකාරයෙන් මැවිලා පේන්න ඕනේ. ඊටාම ඒ ආකාරයේ ගැටලුවක්. ඉතින් දුවේ පුතේ හොඳින් බලන්න, ඔබ ඇඳමී එකම මල දෙදෙනාටම පැමිණිය නොහැකි. එබැවින් ඔබ අඳින ලද ප්‍රස්ථාරයේ මධ්‍යම රේඛාවක් ඔබට ලැබෙන්නේ නැහැ. එම ස්ථාන හිස්ව තියෙන්න ඕනේ. තෝරාගත් මල් දෙකම එකම පාටෙන් යුත් මල් දෙකක් වීමේ සම්භාවිතාව අපි කතා කරමු. පළමි එකේ තියෙනවා ඔබ හොඳින් ඇඳගත්තොත් දෙන්නාටම රෝස මල් ලැබීමේ හැකියාව තියෙන්නේ අවස්ථා දෙකක් පමණයි. දෙදෙනාටම කහ කොණ්ඩ මල් ලැබීමේ හැකියාව අවස්ථා හයකදී තියෙනවා. කහ එක, කහ එක දෙන්නටම ලැබුණ නැතුනට මීනාට කහ එක ලැබිලා අචින්ට කහ දෙක ලැබෙන්න පුළුවන්. මීනාට කහ එක ලැබිලා අචින්ට කහ තුන කියන රෝස මල ලැබෙන්න පුළුවන්. කහ තුන කියන මල් ලැබෙන්න පුළුවන්. අන්න ඒ විදිහට දෙදෙනාටම කහ මල ලැබෙන හැකියාව අවස්ථා හයක්. අවස්ථා හයක්. ඒ වගේම දෙදෙනාටම රතු මලක් ලැබීමේ හැකියාවක් නැහැ. මොකද පළමු එක්කනාට නැත්නම් පළමු අයට රතු මල් ලැබුණොත් දෙවෙනි අයට රතු මලක් ලැබෙන්නේ නැහැ. එනම් අපිට මෙහි දෙදෙනාටම රෝස ලැබීමේ හැකියාව තියෙන දෙකයි, දෙදෙනාටම කහ ලැබීමේ හැකියාව අටයි. මුළු අපි අපේක්ෂා කරන දෙදෙනාටම එකම පාට යුත් මල් ලැබෙන්න හැකියාව තියෙන අට වතාවක්. මේ නියදි අවකාශය අපිට ලැබෙනවා 30. නියදි අවකාශයේ අවයව ගන්න 30ක්. මෙම ලක්ෂ 30ක් ලැබෙනවා. මොකද 36ක් ලැබිය යුතුයි 6 වරක් 6. නමුත් මධ්‍යම රේඛාව අපිට නොලැබෙන නිසා 30ක් ලැබෙනවා. අන්න ඒ 30 හොඳට කල්පනා කරන්න. අන්න ඒ 30 අපි නියදි අවකාශයේ අවයව ගන්න යටට නැත්නම් හරයට දානවා. අපි අපේක්ෂා කරන සිද්ධිය අවයව ගන්න උඩට නැත්නම් ලවයට දානවා. එහෙනම් 30න් 8යි උත්තරේ. ඒ සුළු කිරීමෙන් අපිට ලැබෙනවා 15න් 4ක්. ඔබ සම්භාවිතාව කියන එක හොඳින් කල්පනා කරන්න. යම් සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාව කියලා කියන්නේ දරුවනේ අපි අපේක්ෂා කරන සිද්ධියේ අවයව ගන්න යටින් දාන්න ඕනේ නියදි අවකාශයේ අවයව ගන්න. නැත්නම් සිදුවිය හැකි සියලුම සිද්ධීන් වල අවයව ගන්න. ඉතින් මෙහි සියලුම සිද්ධීන් වල අවයව ගන්න 30යි. අපි අපේක්ෂා කරන සිද්ධියේ අවයව ගන්න 8යි. 30න් 8යි නැත්නම් 15න් 4යි. එසේනම් මං හිතනවා ඉතා හොඳින් ඔබ එම ගැටලුවට පිළිතුරු සපයන්න ඇති, ලකුණු ලබා ගන්න ඇති. මම හිතන්නේ ඔබ මේ ගැටලු සියල්ල ඉතා හොඳින් අවධානය යොමු කර ඔබගේ ජීවිතයේ තවත් එක් කඩයිමක් වන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ජයග්‍රහණය සඳහා යොදවන්නේ නැති. ඉතින් දුවේ පුතේ කාලය බොහොම සීමිතයි. ඔබ අප නැවත හමු වෙන බලාපොරොත්තු ඇතිව ඔබෙන් සමුගන්නටයි සූදානම් වන්නේ. සමුගන්නට පෙර තවත් එක් ඉල්ලීමක් තියෙනවා. උතුරු මැද පළාතේ අපිට අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නැහැ. සෑම විටම අපි සෑම වෙලාවකම ඉගෙන ගන්න ඕනේ. දැනුම, ආකල්ප, කුසලතා මේ සියල්ල අපි අපේ ජීවිතයට ලබා ගන්න ඕනේ. අනාගත වැඩලෝකයට හුරු වෙන්න ඕනේ. මම ඔබට ආරාධනා කරනවා. ගත කරන සෑම තප්පරයක්ම, ගත කරන සෑම පැයක්ම, ගත කරන සෑම දිනයක්ම ඔබේ අනාගතය වෙත වෙහෙසෙන්න. ඔබට වරදින එකක් නැහැ. සෑම විටම ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබේ දෙමාපියන් කැපෙනවා, ඔබේ ගුරුවරුන් කැපෙනවා. ඒ හැමෝටම සතුටක් ගෙනෙන්නට, විශේෂයෙන් ඔබේ ජීවිතයේ සතුටින් ගත කරන්නට ඔබේ කැපකිරීම අත්‍යවශ්‍යයි. රජරට ගුරු ගෙදරින් සමුගන්නට පෙර මම ඔබට යෝජනා කරනවා අපි දිනමු. ඔබ තනේ නැහැ. එකම පිරිසිදුතින් උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් රජරට සේවයත් එක්වලා නැවතත් මෙවැනි පාඩමකින් ඔබව හමුවීමේ බලාපොරොත්තු ඇතුව අපි ඔබෙන් සමුගන්නවා. සුබ දවසක් ඔබ සැමට. ආයුබෝවන්.